ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
ලෝවටා විදෙස්විත්ති සමාලෝචනය අද අපි ආරම්භ කරන්නේ සමස්ත ලෝකයේම මේ වෙනකොට විශාල අවධානයක් යොමු වෙලා තියෙන ඇමරිකාව දිහාට. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පහළ මන්ත්‍රණ සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා. මේ දෝෂාභියෝග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. දැන් ඊයේ දවස පුරාම සමස්ත ලෝකයේම ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ, හැම මාධ්‍යකම වගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වුණේ මේ කතාව. ඉතින් එතනින් පස්සේ දැන් ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රයේට නව ජනාධිපතිවරයා ජෝ බයිඩන්ට ඔහුගේ පදවි ප්‍රාප්තියට මොකද වෙන්නේ? එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙන්නට බොහොම ආසන්නයි. ජනවාරි මාසයේ 20 වෙනිදා නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සිදු වෙන වගට අපි මීට කලින් කරුණුත් ඉදිරිපත් කළා. දැන් ඔබ ඒ පිළිබඳව දන්නවා. දැන් එතකොට මේ යන ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙන එකේ වැඩක් තියෙනවද? මේ වගේ නොයෙකුත් පාර්ශ්වවලින් මේ සම්බන්ධව කතාබහ අපිට හෙනවා. ඉතින් ඒ නිසා අද ලෝවටා විදේශ්විති සමාලෝචනයේ අපේ ප්‍රමුඛ කාරණය වන්නේ මේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනාපු දෝෂාභියෝග යෝජනාව. සුපුරුදු ලෙසින් සමාලෝචනයට සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දීක්ෂි.
අපි අමල් මුලින්ම කතා බහ කරමු. දැන් මේ දෝෂාභියෝග යෝජනාව පහළ මන්ත්‍රණ සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. මේ පිළිබඳව දැන් ජනතාව දන්නවා. මෙතනින් එහාට මීළඟ පියවර මොකක්ද?
දීක්ෂි, ඇමරිකාවේ ඒ ක්‍රමවේදය අනුව පහළ මන්ත්‍රණ සභාවෙන් දෝෂාභියෝගයක් සම්මත වුණාට පස්සේ මේ දෝෂාභියෝගයේ නගන චෝදනා ඒවා විමර්ශනය කිරීමේ වගකීම පැවරෙන්නේ සෙනෙට් සභාවට. එමත් නැත්නම් ඉහළ මන්ත්‍රණ සභාවට. දැනට තියෙන ඉහළ මන්ත්‍රණ සභාවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වෙලා තියෙන රිපබ්ලිකන් පක්ෂයට, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට. එතකොට ඒ මන්ත්‍රණ සභාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ පරීක්ෂණයෙන් පසුව තියෙන ඡන්දයකදී ඒක සම්මත වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ අර ජනවාරි 6 වෙනිදා කැපිටල් ගොඩනැගිල්ලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කඩාවැදිලා ඒ කරපු ව්‍යසනයෙන් පස්සේ බොහෝ රිපබ්ලිකන් පක්ෂ සෙනෙට් සභිකයන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේකට වග කියන්න ඕනේ කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සෙනෙට් සභාවේ ඉන්න සමහර රිපබ්ලිකන් මන්ත්‍රීවරුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දේ දේවි කියන ඒ විශ්වාසය මතුවලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි පහළ මන්ත්‍රණ සභාවේ තිබිච්ච ඡන්දේවි ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධ දෝෂාභියෝගයේ ඡන්ද වැඩි ඡන්ද 35කින් සම්මත වුණා. ඒ අවස්ථාවේදී රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය දීලා ඩෙමොක්‍රටික් සභිකයන් සමග එකතු වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් තනතුරෙන් ඉවත් කළ යුතුයි කියන තැනට කටයුතු කළා. ඉතින් එවැනි තත්වයක් සෙනෙට් සභාවෙත් වන්නට සිදුවන්නට පුළුවන්. නමුත් සෙනෙට් සභාවේ ඒ පරීක්ෂණය අවසන් කරන්නට එතරම් කාලයක් නෑ. මොකද 20 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා සෙනෙට් සභාවේ සංයුතියත් වෙනස් වෙනවා. මොකද මේ ජනාධිපති මැතිවරණය සමගාමීව පැවති සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ අතුරු මැතිවරණවලදී රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් පරාජය වෙලා ඒ වෙනුවට ඩෙමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙක් සෙනෙට් සභාවට පත් වුණා. ඉතින් ඒ පත්වීමත් එක්කලා සෙනෙට් සභාවේ බහුතරයත් ඩෙමොක්‍රටික් පක්ෂයට යනවා. ජෝ බයිඩන්ගේ පක්ෂයට 20 වෙනිදාන් පස්සේ ඒ බහුතරයත් ලැබෙනවා. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම අවදානම් තත්ත්වයක ඉන්න පුළුවන්. නමුත් දැන් බොහෝ දෙනා නගන ප්‍රශ්නේ තමයි තනතුරෙන් ඉවත් වුණාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ව දෝෂාභියෝගයට ලක් කිරීමේ පළක් තියෙනවද කියලා. දැනටමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වෙලා තියෙනවා ඇමරිකානු ජනාධිපතිවරුන් අතරින් දෙවරක් දෝෂාභියෝගයට ලක් වෙච්ච එකම ජනාධිපති හැටියට. නමුත් ඔහුව තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඒ පරීක්ෂණය කොයි ආකාරයෙන් සිදු වෙයිද, ඒක ඇත්තට සිදු වෙනවද නැද්ද කියන එක අනුව තමයි අපිට හිතන්න වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට 20/24 මැතිවරණයට නැවතත් අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන්ද බැරිද කියන කාරණාව. දැන් යම් කිසි විදියකින් සෙනෙට් සභාව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ව දෝෂාභියෝගයට ලක් කරොත් ඔහුව තනතුරෙන් පහ කරන්න බෑ. මොකද ඒ වෙනකොට ඔහුට ඒ තනතුරු නෑ. නමුත් ඔහුට ජීවිතාන්තය දක්වාම නැවතත් ජනාධිපතිවරණයකට පිවිසෙන්නට අවස්ථාවක් නෑ. ඉතින් නැවතත් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශපාලනට පිවිසීම වැළැක්වීම සඳහා තමයි මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂයත් ඒ වගේම ඔහුට විරුද්ධ රිපබ්ලිකන් පක්ෂයේ සමහර කණ්ඩායම දැන් පෙළගැහෙන්නේ ඒ දෝෂ අභියෝගය ජනවාරි 20ට පස්සේ වුණත් ඒක සම්මත කරගැනීමට තමයි දැන් ඔවුන් කටයුතු කරන්නේ.
ඔව්, දැන් අපි දන්නවා මේ ජනවාරි මාසයේ 6 වෙනිදා තමයි නියමිත වෙලා තිබුණේ මේ පැවති ජනාධිපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිල වශයෙන් නිවේදනය කිරීම. ඉතින් එදා තමයි මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයන් විශාල කලබගෑනයක් ඇති කළේ, විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවේ, ඒ වගේම කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදුනේ. ඉතින් මේ තත්ත්වය තමයි ඇත්තටම මූලික වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ ආකාරයෙන් දෙවැනි වතාවටත් දෝෂාභියෝගය යෝජනාවක් අරගෙන ඉන්න. දැන් ඒ තත්ත්වයේ යටතේ මේ 20 වෙනිදා, ඒ කියන්නේ ජනවාරි මාසයේ 20 වෙනිදා නව ජනාධිපති විදිහට ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය සම්බන්ධවත් යම් සැකයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඇමරිකාව පුරාම විවිධ ප්‍රාන්තවල ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහයෝගීතාව ලබා දෙන ඔහුගේ අනුගාමිකයන් විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරලා තියෙනවා කියලා මේ ඔත්තු සේවාවලට මේ වෙනකොට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඉතින් ජනවාරි මාසයේ 20 වෙනිදා ටිකක් සැලකිය යුතු දවසක් විදිහට තමයි මේ වෙනකොට ආරක්ෂක විසින් තොරතුරු වාර්තා කරගෙන තියෙන, ඒ සඳහා සූදානම් වෙමින් තියෙන්නේ. අපි කැමති මේ ජනවාරි මාසයේ 20 වෙනිදා තියෙන පදවි ප්‍රාප්තියත් ආරක්ෂක තත්වයක් පිළිබඳව මේ වෙනකොට වාර්තාවන තොරතුරු දැනගන්න ඔබෙන් මේ ළඟට.
දිනුක්ෂර, ඔබ කිව්වා වගේ ජනවාරි මාසයේ 6 වෙනිදා ඇතිවෙච්ච විරෝධතාවය, විශේෂයෙන්ම මේ විරෝධතාකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුල් වෙලා ඒකේ තියෙන සමහර දේවල් ඒ නාමපුරු ගලවා දාලා ඒ එක්කම එතන තිබිච්ච සමහර වටිනා පිළිරුවන් ඒවා සොරකම් කරගෙන යන අනේ එවැනි කාරණා නිසා ඇත්තටම අපි රූපවාහිනී රූපරාමුවල දුටුවට වඩා වැඩි විනාශයක් වුණා කියලා මේ වෙනකොට FBI ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා. මේ වෙනකොට ජනවාරි 20 වෙනිදා තියෙන මේ පදවි ප්‍රාර්ථි උත්සවය කඩාකප්පල් කරන්න විශාල පිරිසක් නැවතත් වොෂින්ටන් නුවරට පැමිණෙන්න පුළුවන් කියන ඒ බිය මත මේ වෙනකොට වොෂින්ටන් බලධාරීන් හමුදා බටපිරිස් 20,000 වොෂින්ටන් නුවර මේ ජනවාරි 20 වෙනිදා ආරක්ෂාවට පමණක් යොදවලා තියෙනවා. මේ 20,000ක බටපිරිස යොදවන්නේ වොෂින්ටන් නුවර සිටින සාමාන්‍ය පොලිස් සහ අනෙකුත් ආරක්ෂක අංශවලට අමතරවයි. මෙතනදී ඒ වටපිටාවේ තියෙන ගොඩනැගිලිවල ජනෙල් සීල් කරන්නට, ඒ වගේම පාරේ දෙපස කොන්ක්‍රීට් කණු යොදලා වාහන ඇතුල්වීම වළක්වන තත්ත්වයට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව කැපිටල් ගොඩනැගිල්ලට ඇතුල් වෙන ස්ථානවල ගුවන් තුටුපළකවත් දකින්නේ නැති තරමේ ආරක්ෂක පියවර දැන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩෙමොක්‍රටික් පක්ෂයේ සියලුම පක්ෂවල ඇතුළු මේ සියලු කාර්ය මණ්ඩලයටත් වෙනදට වඩා බොහොම දැඩි ආරක්ෂක පියවරවල් ඇතුළු තමයි ගොඩනැගිල්ල ඇතුළට යන්න අවසර ලබා දීලා තියෙන්නේ. මොකද ඇමරිකාවේ ව්‍යවස්ථාවේ දෙවන සංශෝධන යටතේ ඕනම පුරවැසියෙකුට අවියාවිදයක් ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතිය පාවිච්චි කරනවා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් FBI ආයතනය වගේ ආරක්ෂක අංශ මේ වෙනකොට ඔවුන් අවදානමක් ගැන කතා කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන සම්බන්ධ පිරිසක් වොෂින්ටන් නගරයට පැමිණියොත් ජනවාරි 20 වෙනිදා මේක විශාල කලබගෑනියක් ඇතිවන්නට ඉඩකඩ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වෙනකොට ඇමරිකාවේ ඉතිහාසයේ කවදාවත් නොදුටු විදියට වොෂින්ටන් නගරයේ මේ වෙනකොට ආරක්ෂාව තර කළා තියෙන්නේ. සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙනවා ඉරාකයේ හෝ ඇෆ්ගනිස්තානයේ දැනට යොදවලා තියෙන සක්‍රීය සේවය යොදවලා තියෙන බටපිරිස් වලට වඩා වැඩි හමුදා පිරිසක් මේ වෙනකොට වොෂින්ටන් නුවරට යොදවලා තියෙනවායි කියලා. මේ පදවි ප්‍රාප්තිය සිදුවන අවස්ථාවේදී ඒ ආරක්ෂා සහිතව ඒ කටයුත්ත කරන්න මේ පදවි ප්‍රාප්තියත් දිනුච්චි මීට කලින් අවස්ථාවලට වඩා බොහෝ විට ඔන්ලයින් ක්‍රමයට එමෙත් නැත්නම් රූපවාහිනී සහ අන්තර්ජාලයේ යොදාගෙන මේ කටයුත්ත කිරීමත් මෙවර විශේෂත්වයක් හැටියට තමයි ඔවුන් පෙන්වා දීලා තියෙන්නේ.
අමල්, මං කෙටියෙන් හෝ දැනගන්නට කැමතියි දැන් මේ නව ජනාධිපතිවරයා ජෝ බයිඩන් වටා සිටින ප්‍රධාන පෙළේ පිරිස සම්බන්ධව මේ වෙනකොට මතුවෙමින් තියෙන විවිධ කතාබහ. අපි දන්නවා උපජනාධිපතිනිය විදිහට කමලා හැරිස් පත්වන්නට නියමිතයි. ඇය පිළිබඳව විශාල කතාබහක් මුල සිටම ඇති වුණා. ඇගේ සම්භවය පිළිබඳව, ඒ වගේම ඇයගේ පෞද්ගලික ලේකම්වරු ලේකම්වරියන් සම්බන්ධව යම් අවධානයක් තිබුණා. ඊට අමතරව දැන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නියෝජිතවරිය වෙලා හිටිය සමන්තා පව සම්බන්ධවත් කතාබහක් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ මව්බිම ශ්‍රී ලංකාවට මේ නව ජනාධිපතිවරයා වටා සිටින පිරිස මේ නව පත්වීම් දැරි ලෙසින් බලපානවා. ඒ පිළිබඳව තියෙන අවධානයත් අපි දැනගන්නට කැමති.
දිලුක්ෂි, බදාදා වෙනකොට ජෝ බයිඩන් නම් කරා US aid ආයතනයේ ප්‍රධානියා හැටියට සමන්තා පවව පත් කරනවා කියලා. සමන්තා පව කියන්නේ ඇමරිකාවේ එක්සත් ජාතීන් සංවිධානයේ නියෝජිතය පමණක් නෙවෙයි, ඇය ශ්‍රී ලංකාවට එරෙහිව මානවීමකම් කවුන්සිලේ යෝජනාව ගෙනීමට විශාල ප්‍රමුඛත්වයක් අරගෙන කටයුතු කරපු තැනැත්තියක්. ඉතින් ඇයට මෙවැනි කැබිනට් මට්ටමේ තනතුරක් ලැබීම සුවිශේෂ දෙයක් බවට පත් වෙනවා. මොකද ශ්‍රී ලංකාව වගේ රටවල් සම්බන්ධයෙන් ඇය ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරලා තියෙනවා. ඇය කීප වරක් ලංකාවට පැමිණලා තියෙනවා. 2015 ඇය පැමිණ ඊට පස්ව මංගල සමරවීර විදේශ අමතිවරයා හැටියට ඉන්නකොටත් ශ්‍රී ලංකාවට පැමිණ ඒක මංගල සමරවීර ඔහුගේ පොතක් එළිදක්වන අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත හැටියට ඇය සහභාගී වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව පිළිබඳ හොඳ දැනීමක් ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබඳ ඕනෑකමක් දක්වන්න පුද්ගලෙක් හැටියට ඇය සලකන්න පුළුවන්. ඉතින් එවැනි තැනැත්තෙක් ජෝ බයිඩන්ගේ කැබිනට් මණ්ඩලයේ ඉහළ තනතුරක් ලැබීම ඇත්තටම ශ්‍රී ලංකාව ඉදිරියේදී විදේශ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වන්නට පුළුවන්.
මීළඟට අපි කතාබහ කරන්නට යන කාරණාව අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ වන විශේෂිත කාරණාවක්. ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් මූලික වන කතාබහක්. දැන් අපි දන්නවනේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව මේ සම්බන්ධව මේ වෙනකොට ජනාධිපති විමර්ශන කොමිසමක් කරහා තවමත් කරුණු ඒකරාශී කරමින් සාක්ෂි විමසමින් තියෙන්නේ. තත්වය මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පවතිද්දී යම් විමර්ශනයක් කරහා මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන්නට ඇමරිකාව කටයුතු කළ තියෙනවා. ඇමරිකාව ශ්‍රී ලංකාවටත් වඩා ඉක්මන් වෙලා තියෙනවා මේ කාර්යාවලිය සම්බන්ධයෙන්. මං කැමති යමලේ සම්බන්ධව සවිස්තර තොරතුරු දැනගන්න, විශේෂයෙන්ම අපේ ශ්‍රාවකයන් වඩාත් උනන්දු වේවි කවුද මේ ඇමරිකාව විසින් නම් කළ තියෙන පුද්ගලයන් තිදෙනා කියලා දැනගන්න, ඒ වගේම ඔවුන්ගේ වටපිටාව පිළිබඳවත් දැනගන්න.
දිලුක්ෂි, මේ කාරණාව සිද්ධ වෙන්නේ හරියටම ගිය සතියේ සිකුරාදා ඇමරිකාව ප්‍රකාශයට පත් කරා ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුට ඔවුන් ඇමරිකාවේ උසාවියක නඩු පවරලා තියෙනවා කියලා. මේ නඩු පවරලා තියෙන්නේ මේ තිදෙනා IS සංවිධානයට සම්බන්ධව ත්‍රස්තවාදී කටයුතු වලට අනුබල දුන්නා, ඒ වගේම ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කියලා. මේ 3 දෙනාම ඇත්තටම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පොලිසියේ අපරාධ පරීක්ෂණ කොට්ටාෂ භාරයේ සිටින සැකකරුවන් 3 දෙනෙක්. මෙතන වඩාත්ම සුවිශේෂ කාරණාව වෙන්නේ ශ්‍රී ලංකා රජය මේ සැකකරුවන්ට විරුද්ධව නඩු පවරන්නට කලින් ඇමරිකාව ශ්‍රී ලංකාවට වඩා ඉක්මනින් මේ පුද්ගලයන්ට අධිචෝදනා ගොනු කරලා තියෙනවා ඇමරිකාවේ උසාවියට. මෙතනදී ඇමරිකාව කියන්නට උත්සාහ කරන්නේ මේ ප්‍රහාරයෙන් වියගිය මුළු සංඛ්‍යාව 279ක් 280ක් විතර වගේ කියලා දැන් අපිට කියන්න පුළුවන්. මේ ප්‍රහාරයෙන් වියගිය පුද්ගලයන් අතර ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙක් හිටියා. ඒ ඇමරිකානු පුරවැසියන් 5 දෙනා වෙනුවෙන් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ නඩු පැවරීම කළා තියෙන්නේ. ඇමරිකාව බොහොම පැහැදිලිවම කියා සිටින්නේ ඔවුන්ගේ පුරවැසියෙක් ලෝකයේ කොතනක හෝ මරාදමු ඒකට වගකිය යුතු පුද්ගලයන් බීපී හමුවට පැමිණවීමට ඔවුන් පසුබට වෙන්නේ නැහැ කියලා. ඔවුන් ලෝකෙ කොතන හිටියත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියන අන්න ඒ පණිවිඩය ලබා දීමට තමයි මේ විදිහට මේ පුද්ගලයන් 3 දෙනාට නඩු පවරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවටත් කලින් මේ 3 දෙනා සම්බන්ධයෙන් සාක්ෂි ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව පොලිසිය සහ ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව හරහා FBI ආයතනයේ මේ ලබාගත් රැස් කරගත්තු තොරතුරු ප්‍රමාණවත් කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ පුද්ගලයන් 3 දෙනාට විරුද්ධව ඇමරිකාවේ උසාවියක ගිහිල්ලා ඔවුන් වරදකරුවන් බවට පත් කරන්න. මේ පළවෙනි සැකකරු හැටියට හඳුන්වලා තියෙන්නේ මොහමඩ් නෞෆර් කියලා පුද්ගලයා. දෙවෙනි සැකකරු මොහමඩ් අන්වර් මොහමඩ් ඉස්කන්. තුන්වෙනි සැකකාරයා අහමඩ් බිල්හාන් හයතු මොහමඩ්. මේ 3 දෙනාම දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය භාරයේ ඉන්නේ. ඔවුන්ට අමතරව තව 100කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවා. නමුත් මේ කිසි පුද්ගලයෙක් තවමත් ශ්‍රී ලංකා අධිකරණයකට අධිකරණයක් ඉදිරියට පමුණුවලා නැහැ. නමුත් ශ්‍රී ලංකාව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් තවමත් ඒ පිළිබඳ සාක්ෂි රැස් කරමින් ඉන්නවා. ඒ අතරතුරේ තමයි ඇමරිකාව ඉතාමත් ප්‍රබල විදියට මේ නඩුව ඉදිරියට ගෙන යාමටත් ඒ වගේම මේ විත්තිකරුවන්ට ඉතා ඉක්මනින් ඔවුන්ට දඩුවන් ලබා දීමේ අරමුණින් මේ විදියට කටයුතු කරලා තියෙනවා.
ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී සාකච්ඡාවට බඳුන් කළා චීනයේ වූහාන් නගරයට යාගත නොහැකිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් පිරිසක් අතරමඟ නතර වෙලා සිටිනවායි කියලා. මේකට හේතුපාදක වුණු කාරණාව බවට පත් වුණේ කොරෝනා වෛරසය ආරම්භ වුණේ කොතනකින්ද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් සිදු කරපු පරීක්ෂණයේ එක් අදියරක් විදිහට චීන රජය මේ නියෝජිත පිරිසට වූහාන් නගරයට ඇතුළු වන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් නිදහසට කරුණු විදිහට කිව්වේ මේක ඉතාමත්ම සංකීර්ණ කටයුත්තක්, ඒක ලේසි පාසුවෙන් කරන්නට පුළුවන් කටයුත්තක් නොවේය කියන කාරණාව. දැන් හැබැයි මේ සතිය වෙනකොට දවස් 7කට විතර වගේ පස්සේ අපිට ආරංචි වෙනවා යම් සුබදායි ප්‍රවෘත්තියක්. චීනය ටිකක් නම්‍යශීලී වෙලා තියෙනවා කියලා මේ පිරිස වුහාන් නගරයට ගෙන්වා ගැනීමේ කාර්යය සම්බන්ධයෙන්. චීනයේ මේ ප්‍රතිපත්තියයි වෙනස් වුණේ. එතකොට දැන් මේ පිරිස මේ වැඩ කටයුතු ආරම්භ කළා තියෙන්නේ. අපි තොරතුරු දැනගන්න කැමතියම.
ඔව් දිලක්ෂි, අපි ගිය සතියේ කිව්වා වගේ චීනය මේ දසපුද්ගල විශේෂඥ කොමිටුවට චීනයට එන්න මුලින්ම එකඟතාවය පළ කළා. පසු අවසාන මොහොතේදී ඔවුන් සමහරුන් ගුවන් යානාවල චීනය බලා යමින් සිටින අතරතුරේදීම ඔවුන්ව පිළිගන්න බැහැ කියලා ප්‍රකාශ කරා. එතනදී අර කිව්වා වගේ ඔවුන් සඳහන් කරේ මේක ඉතාමත් සංකීර්ණ කාරණාවක්. ඒ නිසා මේක ආවට ගියාට එකපාරට ඒ කියන විදිහට කරන්න බෑ කියලා කල් ගත්තා. නමුත් දැන් චීනයේ අදහස වෙනස් කළා. මේ විද්‍යාඥයන්ගේ ඒ කණ්ඩායමට දැන් චීනයට එන්න අවසර දීලා ඔවුන් චීනයේ මේ වෙනකොට බේජිං වලට ගිහිල්ලා තියෙනවා. ඒ වුණත් ඔවුන්ගේ කටයුතු තාම ආරම්භ කරන්න අවස්ථාව ලැබිලා නැහැ. මොකද චීනය ප්‍රකාශ කරනවා මේ කණ්ඩායම දින 14ක නිරෝධායනයට යටත් කළ යුතුයි කියලා. ඉතින් විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වෙනවා වුහාන් නගරයට ගමන් කරන්නට ගිහිලා ඒ වුහාන් නගරේ මේ වෛරසය ආරම්භ වුණයි කියන ස්ථානයට එතන පරීක්ෂණයක් කරන්නට. ඒ එක්කම මාස 8කට පස්සේ කොරෝනා වෛරසය නිසා ඇතිවෙච්ච පළවෙනි මරණයත් මේ සතියේදී චීනය වාර්තා කළා. ඉතින් ඒක එක්තරා විදිහකට වෛරසයේ නැවත ව්‍යාප්තියක්ද කියන එක කියන්නට අමාරුයි. නමුත් ලෝකයේ අනිකුත් රටවල් දිහා බලපුවහම චීනය උන්ට හැකි වෙලා තියෙනවා වෛරස් ව්‍යාප්තිය පාලනය කරන්න. නමුත් මේ වෙනකොට ලෝකයේ අනිකුත් රටවල් වල ඉතාමත්ම දරුණු ලෙස වෛරසය පැතිරියාම වැඩි වෙලා අපි බැලුවොත් මුළු ලෝකයේම තත්ත්වය බැලුවොත් දිර්ලක්ෂි මේ වෙනකොට මිලියන 92කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත් වෙලා තියෙන. ඒ වගේම ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාව 120කට ආසන්නයට දැන් ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට හරියටම මිලියන 1.98ක තත්ත්වයට පත් වෙලා තියෙන මරණ සංඛ්‍යාව. අපි බැලුවොත් බ්‍රිතාන්‍ය වගේ ස්ථානවල දිනකට මරණ 1500ක් වාර්තා වෙන තත්ත්වයට පහුගිය සතියේ ඇවිල්ලා තිබුණා. ඒ එක්කම ඇමරිකාව දිනකට මරණ 4000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තිබුණා. ඉතින් මේ සමහර රටවල 3 සහ 4 වන රැල්ල කියන ඒවා පළවෙනි සහ දෙවෙනි රැල්ලට වඩා වැඩි පිරිසක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව හැටියට දක්වන්නේ මේ වෛරසයේ අලුත් ප්‍රභේද පැතිරවීමයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවෙන් ඇති වුණයි කියන ඒ ප්‍රභේදයන් මේ වෙනකොට දරුණු ලෙස ව්‍යාප්ත වීමක් ලෝකයේ පුරාම ඇති වෙලා තියෙනවා.
ඔබ දන්නවා මේ වෙනකොට බ්‍රිතාන්‍යයෙන් හටගත්තේ නව කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධව සාක්ෂි හමු වෙලා තිබුණා. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් පුද්ගලයන් 6 දෙනෙක් හඳුනාගත්තා හෝටල් නිරෝධායනය ආශ්‍රිතව. ඉතින් ඒ සම්බන්ධව මේ වෙනකොට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දැඩි ක්‍රියාමාර්ග අරගෙනමින් තියෙන්නේ මේක ව්‍යාප්තිය වළක්වන්නට. සුබදායක කාරණාවක් විදිහට අපිට තොරතුරු වාර්තා වන්නේ මේ පුද්ගලයන් 6 දෙනාගෙන් තවත් අයට මේක සම්ප්‍රේෂණය වෙලා නැහැයි කියලා අපිට දැනට ලැබෙන ආරංචි අනුව. අමල් අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු සමාලෝචනයේට. මෙවරත් ලෝවටා විදේශ විත්ති සමාලෝචනයේ සමගින් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් මේ සමාලෝචනයේ සමගින් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලිච්චි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.